මේක ප්‍රශ්නයක් තියෙනවා. ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය හය අනත්තයි කියලා කියනවා. ඉතින් මේ ඉන්ද්‍රිය හය නැතුව අපි ජීවත් වෙන්නේ කොහොමද කියලායි මේ ප්‍රශ්නේ. එකක් දැන් හොඳ වැදගත් දෙයක් මේ ප්‍රශ්නේ අපි තෝරගන්න ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා තෝරගන්නේ යම් කිසි දෙයක්. මොකක් නිසාද? ඒකට බැඳෙන චන්දරාගය දුරු කරගන්නයි. චන්දරාගය දුරු කිරීම එකක්. ද්‍රව්‍ය වස්තු දුරු කිරීම තව එකක්. මේ වෙනස තෝරගන්න ඕන. දැන් ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි ආදී වශයෙන් කියනවා. ඇස අනිත්‍ය නම් දුක්ඛයි, ඒ ආදී වශයෙන් කියනවා. ඉතින් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන එක අනිත්‍ය යම් කයකද ඒක මේ දුක්ඛක් තියෙනවා අනත්තක් තියෙනවා. ඒකක් විතරක් තියෙන්නේ නැහැ. එකින් එක විශේෂ වෙනවා. සමහර වෙලාවට අනිත්‍ය කියන්නේ පෙළීම් ලක්ෂණේ අධිකේවා තියෙනවා. දුක්ඛ කියනා උතෙන පෙන්වන්නේ දුක නෙමෙයි, උතන පෙන්වන්නේ දුක්ඛම් බයට්ටේන කියන අර්ථය. භයානක බව. ප්‍රියමනාප දේවල් ඇසුරු කරන එක හරි භයානකයි. ඒ නිසා දුකට වැටෙන්න හේතු වෙනවා. අන්නේ බය හා සමාන දුකක් නැහැ කියලා මේ ධර්මයේ පෙන්නා තියෙනවා. මේක දකින්න උටයි එක තේරෙන්නේ. ඒ කියන්නේ මෙනෙහි නොකර ආස්වාද වශයෙන් බලන්න ගියාම ඒ භයානකත්වයේ වැටෙහෙන්නේ නැතුව යනවා. ඒකයි වෙනස වෙන්නේ. ඒ වගේම අනත්ත කියලා කියන්නේ අසාරාර්ථය. මේ කාරණා තුන බලන ක්‍රම තුනක් තියෙනවා. මේක ඉස්සෙල්ලා දේශනාවලදී හොඳට විග්‍රහ කරලා තියෙනවා ඒටි. එතකොට මොකද්ද මේ පෙන්වන්නේ? අනත්ත කියලා පෙන්වනකොට අපි හුඟක් විග්‍රහ කරලා දුන්නා. බුදුදහමේ අනත්ත කියන්නේ ඒකක්. ඒ වගේම ඔය වෛදික බමුණු මතය අනුව අනාත්ම කියලා කියන්නේ තව එකක්. ඒකට අනත්ත කියලා පාලියෙන් කියනවා. හැබැයි බුදුදහමේ අනත්ත කියන එකයි. ඒ බමුණන්ගේ ක්‍රමවේදයට අනත්ත කිව් එකයි අදහස හොඳට තෝරාගන්න ඕනේ. මේ ක්‍රම දෙකක්. ඒ බමුණු අනත්ත කිව් එකේ ගන්න කිසිම හරයක් නැහැ. ඒ වචනේවත් ගන්න දෙයක් නැහැ. මුලාවට හදාගත්ත ගෝනි බිල්ලේ. ඔන්න පුතේ ගෝනි බිල්ලා කියන. එහෙම එකෙක් ඉන්නවට නෙමෙයි කියන්නේ ළමයා බය ගන්නවා විතරයි. ළමයා බය වෙනවා විතරයි ගෝනි බිල්ලට. නැති ගෝනි බිල්ලෙක් මවලා පෙන්නනවා. මෙන්න මෙහෙම නැති ආත්මයක් මවලා පෙන්නනවා. අත්ත කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? පොරසක් ඒකද හැවටෙනවා. පොරසක් එහෙම එකක් නැහැ කියලා යථාර්ථයක් අරිනවා. අනත්ත කියලා. ඒ වෛදික බමුණන්ගේ ක්‍රමවේද දෙකක්. ඒකට ආත්ම අනාත්ම කියලා සංස්කෘත භාෂාවෙන් කියනවා. ඒ ආත්ම අනාත්ම කියන වචන දෙකම සාස්වතවාදීයි උච්ඡේදවාදීයි ඇති කරන දෙකක් මිසක් දහම් අගට රුකුලක් ඒ දෙකේම නැහැ. ඔබ හොඳින් විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ. නිතරමත් අහන්න ඕනේ. එතකොටයි තේරෙන්නේ. නැත්නම් සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු වෙන්න නම් ඔය බමුණ කියපු ආත්ම කියන එකයි අනාත්ම කියන එකයි දෙකම අයින් කරන්න ඕන. එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙනවා. ප්‍රඥාවෙන් දැකලා අයින් කරලා දැම්මොත් තමයි සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන්. නැත්නම් ඔය ආත්මයි කියන දෘෂ්ටිය දුරු කරන්න පුළුවන්. සක්කාය දෘෂ්ටියට තමයි බමුණ ආත්ම කිව්වේ. ඒක අපිට සම්බන්ධයක් නැහැ. මම කියන වචනේ අපි කියන අත්ත කියන වචනේ මම කියන සංඥා මාත්‍රයේද. ඒ සංඥා මාත්‍රයේ විදර්ශනා කරන්න තරම්වත් දෙයක් නැහැ. ඒ නිසා වෙනස තෝරා ගන්න ඕන. ඇස කන දිව නාසය ශරීරය කියන මේ ටිකේ ස්වභාවයයි ඔය කිව්වේ. ශරීරයේ මන කියන ඒවායි ස්වභාවය. මොකද්ද පෙන්වන්නේ? අනිත්‍ය කියන ඔය අනත්ත කියන වචනේ බබුණෝ කිව්ව එක ඒක අර්ථය. ඊය අය අත්ත කියන වචනයක් පෙන්වුවා. ඒගොල්ලෝ පෙන්වුවේ මොකද්ද? නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ. මෙන්න මේ කාරණා හතරකින් යුත්ත මමෙක් ඉන්නවා. අන්‍යයා තමයි ආත්ම කියන්නේ. නිත්‍යෝගීව පෙළන්න බෑ. අද ඉතිරි නෑ කියන වචන හදා තින්නේ ඒකට. ඉතිරි නෑ තමයි ලෝකේ කිසිම දෙයක් ඉතිරි නැති එක ඇත්ත. නැව වචනෙට කිව්ව අර්ථය හරියට ගන්න ඕනේ නැත්නම් අදහස එන්නේ නැහැ පැටලෙනවා. නිත්‍යෝගීවේ පෙළෙන්නේ නැති බව. පෙළන්න බෑ කියනවා. ඒක තමයි භගවත් ගීතාවලියේ මුල්ම ශ්ලෝකයේ අර්ථයට පෙන්නන්නේ. එම්බා ආත්මයේ කඩුවකින් තප කැපිය නොහැක, ගින්නකින් තප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් අනන්නාසේ තප කයක් හැර කයක් තනන්නේය. මේ ආත්ම සංකල්පයක් හදාගෙන ඒකට ගොතලා තියෙන ආකාරය. නිච්චෝගියෝ නෝකයි. කපන්න බෑ, කොටන්න බෑ, පුච්චන්න බෑ, තලන්න පෙරන්න බෑ මොනවත් වෙන්නේ කියන එක. දුවෝ කියලා කිව්වේ. ඒක කවදාවත් පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ හොල්ලන්ඩවත්ද. ඒ මම කියන එකෙක් ඉන්නවා අයියා කවදාවත් කැලන්ඩ පිළිදෙන්න බෑ මම වෙනස් කරන්න බෑ කියන. සස්සත ඔයා සදාකාලිකයි. මේ හදාගත්ත දෘෂ්ටිය අර ගෝණි බිල්ලෙක් ඔය කියන්නේ. අවිපරිණාම ධම්මෝ. විනාශයටපත් වෙන්නේ නැහැ විනාශය කළා පරිණාම වෙන්නේ නැහැ කවදාවත්. මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා ඔහේ හරි මේ මම ඇතුලේ. මම කියන්නේ එයා. බබුල තමන්ගේ දෘෂ්ටියක් හදලා ලෝකෙට ඉදිරිපත් කළා. ඒගොල්ලෝ හැදුවා නෙමෙයි. ඒක තමයි ස්වභාවයේ හැටි. පුතඥාන මිනිස්යාට වැටෙන්නේ හොමුවයි. ඕක නැති ඇයට අනුසය තියෙනවා. දිට්ඨානුසය කිව්වේ ඒකයි. මතු වුණාම ওই ටික තමයි මතු වෙලා ඉන්නේ. එතකොට සක්කාය දිට්ඨිය මතු වෙනවා. නැත්නම් දිට්ඨානුසය වශයෙන් සත්තුන්ට එහෙම තියෙන දිට්ඨානුසය. ඕක හිතාගන්න ශක්තියක් නැහැ. මෙහෙම වමෙක් ඉන්නවා. ඒ වගේම පෙළන්න බැරි විනාශ වෙන්නේ නැති ඒ වගේම සදාතනික ඒ වගේ විනාශයටපත් වෙන්නේ සතෙක් ඉන්නවා කියලා කිසිම සතෙකුට එහෙම හිතන්න බෑ. එහෙනම් සත්තුන්ට සක්කාය දිට්ඨිය තියන අදහපුවාම සක්කාය දිට්ඨියේ දිට්ඨා අනුසය තියෙනවා. සියලු මිනිස්සුන්ට සක්කාය දිට්ඨිය තියන අදහුවොත් මතුවෙලා නැහැ දිට්ඨා අනුසය තියෙනවා. යම් මොහොතක කල්පනා කරනකොට ඔහොම මතුවෙන්න පුළුවන්. මතුනොත් තමයි සක්කාය දිට්ඨිය මතුවෙන්නේ. විශේෂයෙන් මිනිස්සුන්ට හොඳට කල්පනා කරන්න පුළුවන් නිසා ඔහොම සැකයක් එනවා. ඇත්තට මේ මම දැන් බැලුවොත් එහෙම තමයි දිවසක් එහෙම පහල වුණා නම් ඔය භාවනා කරනකොට මම ඉස්සරහත් ඉඳලා තියෙනවා. ඒ අදහස එනවා. ඉස්සරහත් මම ඉඳලා තියෙනවා. නැත්තේ නෑ. ඊට ඉස්සර බලපුවාම මම ඊට ඉස්සරහත් ඉඳලා තියෙනවා. එනහල බමුණ බොරුවක් නෙමෙයි කියලා තියෙන්නේ. ඔය අදහස ඒකාන්තයෙන් එනවා. බුදුදහම දැක්කේ නැත්නම් බුදුදහමේ යථාර්ථය තෝරාගත්තේ නැත්නම් ඔය අදහසින් අහකට යන්නේ කිසිම සත්‍යයකට බෑ. කිසිම යෝගියෙකුට බෑ. මොකද හේතුව ඔය විදිහටම පේන නිසා. බුදුරන් වහන්සේත් පෙන්ලා තියෙනවා. කොහමද? ගම් ගණනකට ගිය මිනිස්සේ කාපහු තමන්ගේ ගමට ඇවිදිලා. කල්පනා කරන මම මේ ගමට ආවේ අහවල් ගමේ ඉඳලා. ඒ ගමේදී මේ බඳු අයෙක් කතා බහ කරලා මෙහෙම දී කෑවා බිව්වා මෙහෙම හිටියා. ඒ ගමට ආවේ ඊට ඉස්සෙල්ලා එහා ගමේ ඉඳලා. ඒ ගමේදී මෙහෙමයි කෑවේ බිව්වේ කතා බහ කළේ මෙහෙමයි. ඒ ගමට ආවේ ඊට එහා ගමේ ඉඳලා. එහෙදි කෑවේ බිව්වේ කතා බහ කළේ හිටියේ මෙන්න මෙහෙමයි. යම්සේ දකින්නවාද? පෙර බව දකින්නේ ඔන්නෝමයි කියලා. එහෙනම් ඉතින් එක්කනාම ගමක් ගමෙන් ගමට ආවේ එක්කනා වාගේ පේනවා. එහෙනම් පෙර බව දකින්නකොට මමේ කාවා වාගේ පේනවා. ඕක වෙනස් කරන්න බෑ. අන්නේතුනේ මමිකාවාගේ පේන හැම අවස්ථාවකම මම නැවති සංඥාවක් එනවා. මෙන්න මේ සංඥාව අරගෙන තමයි බමුණ තමන්ගේ වැටහීම අනුව. ඒ මම කියලා සදාතනික කෙනෙක් ඉන්නවා පිළන්න බෑ. කය මැරුවට මම මැරෙන්නේ නැහැ. මම යනවා. මම තව තැනකට යනවා. එතන කය මළොත් එතින් තව තැනකට යනවා. ඔන්න ඔය අදහසම එනවා. ඒ නිසා තමයි කිව්වේ ඊ අයට සක්කාය දිට්ඨිය හට ගන්නවා කියලා. සක්කාය දිට්ඨිය හට ගන්නවා කියේ සක්කාය පිළිබඳ දෘෂ්ටිය. සක්කාය දිට්ඨිය දෘෂ්ටිය තමයි ඔය කිව්වේ. දැන් යථාර්ථය දැක්කනම් තමයි ඕක වෙනස් වෙන්නේ. දැන් අපිටත් දැන් ප්‍රශ්නයක් වුණා ඇස අනත්තයි, කන අනත්තයි, නාසය අනත්තයි, දිව අනත්තයි, කය අනත්තයි, මන අනත්තයි කියලා තියෙනවා. ඉතින් ජීවත් වෙන්නේ කොහොමද කියන එකයි මේ ප්‍රශ්නේ. දැන් පොඩ්ඩක් හොඳට හිතලා බලන්න ඕනේ යථාර්ථය විතරයි. ජීවත් වීමට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලාත් බලන්න ඕනේ. උප්පන් එක්කෙනා ජීවත් විය යුතු ජීවත් වෙනකම්. අනත්ත හරියට වටහා ගත්තොත් ඒකෙදි මිදෙන්න හේතු වෙන එක තේරුම් ගන්න වෙලා ප්‍රඥාව පහළ වෙලා. වටිනාකම දකින්න එතනින්. එහෙනම් මොකද්ද මේ ආර්ය විනය අනත්ත කියන්නේ? ඒතොර ඒ වගේම අත්ත කියන්නේ මොකද්ද? මෙන්න මේ බුද්ධ ශාසනයේ අනත්ත කියන්නේ අත්ත කියන්නේ මොකද්ද? ඒ වගේම බමුණු අනාත්ම කිව්වේ මොකේද? ආත්ම කිව්වේ එකද අපි කිව්වා. ආත්ම කියලා කිව්වේ මොකද්ද කිය? බමුණු අනාත්ම කිව්වේ මොකේද? ඒ බමුණු අතර මේක කොටසක් හිටියා උච්ඡේදවාදී. ඒ කියන්නේ දිවස පහළ වෙච්ච අය නෙමෙයි. ඔය පංචේන්ද්‍රියම් පිනව පිනව හිටපු අය. එහෙම නුවණක් තිබිච්ච නැති අය, දිවසක් තිබිච්ච නැති අය. ඒක විශ්වාසයෙන් නොකරපු අය. ඒ අය මොකද කරන්නේ? ඔය තියෙන ආත්මය කියලා මම කියලා එකෙක් ඉන්නවා කියලා තිබුණා අය කියනවා. ආත්ම දෘෂ්ටිය තියෙන අය. ඒ මම කියන එක නා තමයි මේ යන්නේ එන්නේ කන්නේ බොන්නේ කතා කරන්නේ, කටහඬ අහන්නේ, රස විඳින්නේ, පිම්පව් සිද්ධ කරන්නේ. ඒ ඒ දැන ඒවා විඳින්නේ ඔය මම කියන එක නා. මෙන්න මෙහෙම තමයි ආත්ම දෘෂ්ටියේ මම කියන එක නාට දීලා තිබිච්ච තැන. එනවා සක්කාය දිට්ඨිය කියලා කිව්ව ආත්ම දෘෂ්ටිය කියලා කිව් එකෙන් ඒ බමුණෝ දීලා තිබිච්ච තැන තමයි ඔය. ආත්මයට. එතකොට මොකද කරන්නේ? ඒක පිළිගත්තේ නැති අය කියනවා. ඔහොම ආත්මයක් නැහැ. නෑ ආත්ම. අනාත්ම. ඒ නිසා ඔය මේ සතර මහා භූතයන්ගේ හැදිච්ච මේ කය තියෙනවා. හැදුනහම උගල පණ එනවා. පණ ඇවිදලා හිටන් ජීවත් වෙලා ඉන්නකන් ඉන්නවා. ඒ පණ ආපුහම කනවා බොනවා කතා කරනවා ඔක්කොම කරනවා. පින්පව් කියලා හිටන් එකක් නැහැ ඉතින් මොනවා හරි කරනවා තමයි. කරපු හොඳ ලාර්ක පින්පව් කියලා කියවට ඒක විපාක එහෙම විදිහින කෙනෙක් නැහැ. මලන්ට පස්සේ ඔක්කොම ඉවරයි. ධාතු හතර හතරෙන් බෙදිලා ගියා. යන කෙනෙක් එන කෙනෙක් ඉන්න කෙනෙක් මොනවත් නැහැ ආත්මයක් නැහැ. මෙන්න මේකට තමයි බවුණු අනාත්ම කිව්වේ. අපිත් අද අනාත්ම කියන වචනේ භාවිතා කරනවා මොන අදහසින් කියනවාද දන්නේ නැතුව. ඉතින් කොහොමද අපි අනාත්ම තෝරගන්නේ? අනත්ත තෝරාගෙන ඉන්න ඕනේ රූප මේ ඇහැ අනත්තයි කියන එක දකින්න ඉස්සෙල්ලා. ඒතොර තමයි අනත්ත වැටෙන්නේ. දැන් එහෙනම් බමුණන්ගේ අත්ත අනත්ත කියලා පාලියෙන් කිව්වේ බමුණන්ගේ ආත්ම අනාත්ම දෙක අපි තෝරාගත්තා. ඊළඟ මේ ආත්ම අනාත්ම කියන වචන දෙකම ගන්නේ නැහැ බුදුදහම. හැබැයි අත්ත අනත්ත කියන වචන දෙකක් තියෙනවා. ඒ අත්ත කිව්වේ මොකේදද? අර බබුනෝ කිව්ව ආත්ම කතාවට නෙමෙයි. අනත්ත කිව්වේ මොකේදද? අර බබුනෝ කිව්ව අනාත්ම කතාවටත් නෙමෙයි. එහෙනම් බුදුදහමේ අත්ත අනත්ත ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕන. ඒක හරි වැදගත් වෙනවා. ඒතකොට තමයි යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් බුදුදහමේ මොකද්ද අත්ත කිව්වේ? අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පලෝසියා. ඉතින් ඔය ආදී වශයෙන් තියෙනවා. අත්ත කියන වචනේ භාවිතා කරලා තියෙනවා. තමා කියන වචෙන්ටත් භාවිතා කරනවා. තමාට තමාම පිටයි ආදී වශයෙන් කියනවා. ඉතින් ඒ මොකද්ද කිව්වේ? ඒ මම කවුද? අනේක අපි ඉතලත් විග්‍රහ කළා මේ මම කියන්නේ නම. යම් කිසි කෑලි ගොඩක් එකතු කරපුවාම ඒ කෑලි ගොඩ හඳුන්වන්න තියාගත්ත නම මම යන සංඥාව. මම කියන වචනේ නෙමෙයි. ඒ වචනෙන් දුන යම් කිසි සංඥා මාත්‍රයක් තියෙනවා නම් අන්න ඒක තමයි මම කියලා සිංහල අය කියන. ඉංග්‍රීසියෙන් අය කියන්නේ ඔය 14මයි. මම යන සංඥාව කපිට නැගුණා නම් අය කියනකොට ඉංග්‍රීසියෙන් කියනකොට අය හැටින්නෙත් ඒකයි. නාං කියනකොට දෙමළායටත් ඔය අදහසමයි. අහං කියනකොට පාලි භාෂාවේ ඇතුළු කරන අයටත් ඒ අදහසමයි. මේවා එක එක භාෂාවේ ඒක හඳුන්වන එක එක වචන තියෙනවා. මම ඒකට යොදාගත්ත වචනයක්. මම කියනකොට අපිට ඇති වෙන යම් සංඥාවක් ඇද්ද? අන්නේ සංඥා මාත්‍රයකින් අපි මේක හඳුනනවා. මොනවද? ඇස කන දිව නාසය ශරීරය වන කියන ඒවා කැටි කරලා ගත්තාම ඔය කෑලි හය හඳුන්වන්න තියාගත්ත නාම මාත්‍රයක් තියෙනවා. මම යන සංඥාවෙන් අපි ඒකට සංඥාවක් දෙනවා. සංඥා මාත්‍රය. දැන් අපි ඔගේ වෙනස කිව්වා මම කියන එකේ හැටි හොයා ගන්න හැටි. සංඥා මාත්‍රික ස්වභාවයේ හොයා ගන්න ආකාරය අපි විටිසලා විග්‍රහ කළා. පාපැදියක් අරගෙන විග්‍රහ කළා. කවුරුත් දන්න දෙයක් මේ බයිසිකලේ ගුඩ් බයිසිකලේ කියනවා පාපැදිය කියනවා. අපි ඔහොම එකක් අරගෙනත් විග්‍රහ කළා. පොල් ගහක් අරගෙනත් විග්‍රහ කළා. නැවත සී කරලා ගන්නදී අපි අර පාපැදිය අරගෙන පොඩ්ඩක් නැවතත් අපි එක කියා දෙන්න. දැන් පාපැදියක් නැත්නම් බයිසිකලයක් අපි කියලා කවුරුත් කියනවා. දැන් බයිසිකලයක් ගෙනත් තිබ්බා. මේක මොකද්ද කියලා අහනවා පිරිසගේ. ඔක බයිසිකලයක් කියනවා. මේකට මොකද්ද කියන්නේ කියලා අර එහාට මෙහාට කරකවලා උඩ තියෙන හැන්ඩල් අත කියන එකට ඇල් අද්දි කරලා අහපුවා. ඔක හැන්ඩල් එක කියේ. ඔම හැන්ඩල් එක අහගෙන දැන් ගලවලා දාන. මේකට මොකද්ද කියන්නේ කියලා අහනවා. ඉඳගත් එක වෙද්දා. ඔක සීට් එක කියනවා කිව්වා. ඒකත් ගලවලා පැත්ත කර දැම්. දැන් හැන්ඩල් එකක් දැම්මා සීට් එකක් දැම්මා. මේකට මොකද්ද කියන්නේ කියලා තව කැටපුවා මඩ් ගාඩ් එක කිව්වා. ඔය මඩ් ගාඩ් එකත් ගලවලා දැම්. මේකට මොකද්ද කියන්නේ අහපුවාම රෝදේ කිව්වා. රෝදෙත් ගලවලා දැම්මා. මේක දෙවිනි රෝදේ. ඒකත් ගලවලා දැම්මා. ඊට පස්සේ අහනවා මේක මොකක්ද? පැටලලත කිව්වා. ඒකත් ගලවලා දැම්මා. මේක මොකක්ද? චේන් එක කිව්වා. ඒකත් ගලවලා දැම්මා. මේක මොකක්ද? වීල් එක දැන් නම් දැති රෝදේ කිව්වා. ලොකු දැති රෝදයක් තියෙනවා, පොඩි දැති රෝදයක් තියෙනවා කිව්වේ. ඒවත් ගලවලා දැම්මා පැත්තකට. මේක මොකක්ද? අහපුවා ප්‍රේම් එක කිව්වා. අර තියෙන වටේ තියෙන සැකිල්ලට. ඒකත් දැම්මා. හැබැයි තා බයිසිකලේ දැම්මේ නැහැ. අනික කැලිය ඔක්කොම දැම්ම. ඒ ලංගු එකක් බයිසිකලේ කියලා එකකටවත් කියවුනේ නැහැ. දැන් අහනවා බයිසිකලේ දාන්නේ දැන් කවුද? කොහේ එක? බලපහා බයිසිකලේ කියලා කෑල්ලක් ඉතුරු වෙලා නැහැ. දැන් අහනවා බයිසිකලේට මොකද වුනේ? අයි බයිසිකලේ මෙතනින් අහගෙන දැම්මේ නැහැ. හැන්ඩල් එක දැම්මා. ඒක බයිසිකලේ නෙමෙයි. සීට් එක දැම්මා. ඒකත් බයිසිකලේ නෙමෙයි. මඩ් ගාඩ් එක කියලා දැම්මා බයිසිකලේ නෙමෙයි. රෝද කියලා දැම්මා බයිසිකලේ නෙමෙයි. පැටලලත කියලා දැම්මා බයිසිකලේ නෙමෙයි. චේන් එක කියලා දැම්මා බයිසිකලේ නෙමෙයි. දැති රෝද කියලා දැම්මා බයිසිකලේ නෙමෙයි. ෆ්‍රේම් එක කියලා දැම්මා එකක්වත් බයිසිකලේ නෙමෙයි. නම් කොහොමද බයිසිකලේ? එහෙනම් මොකටද බයිසිකලේ කිව්වේ? බලපු එහෙනම් කියලා ආයිසරයක් අර කැලටි කෙකෙන් එක එකතු කරලා එකතු කරලා හයි කළා. දැන් බලපුවා බයිසිකලේ තියෙනවා. දැන් අහනවා මෙතනින් ගලවපුවා බයිසිකලේ කොහාටවත් ගියාද? දැන් නම් කැලේ ටික අයි කරපුවා කොහෙවත් කියලා මෙතෙන්ට ආවද? අන්න දැන් තේරෙනවා එක දෙයක්. බයිසිකලයේ කිව්වේ මේ කැලේ ටිකට තිබ්බ නමක් මිසක් කොහෙවත් ගිය එකක්වත් කොහෙන්වත් ආපු එකක්වත් කොහාටවත් යන එකක්වත් නෙමෙයි. මෙන්න මේක තමයි මේ මම කියන සංඥාවෙන් හැඳින්නුවේ. ඇස කන දිව නාසය ශරීරය මන කියන කැලේ හයක් එකතු වන තැනට මම කියන සංඥාවක් දෙනවා. කැලේ ටික අයි කරපුවා මම කියන සංඥාවෙන් ඉතන හඳුනපු එකක් නැහැ. කැලටි එකතු කරපුවාම තියාගන්න නාම මාත්‍රයක් විතරයි මම කියන්නේ. මෙන්න ඇත්ත. ඔන්න ඇත්ත බුදුදහම. බුදුදහමේ ඇත්ත ඔච්චරයි. ඕකට තමයි ඇත්ත කිව්වේ. බබුණෝ ඇත්ත කිව්වේ. නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ මම. ඔන්න ඔහම මේක. අදාගත ගෝණි පිල්ලෙකුට ඇත්ත කිව්වා බබුණෝ. අපි ඇත්ත කිව්වා යථාර්ථ වත්ත දකින්න සංඥා මාත්‍රයකට. ඔය සංඥා මාත්‍රේ මොනවද හැගින්නේ? ඔන්නම් ඉන්ද්‍රිය හයෙන් කියන්න පුළුවන්. ඇස කන දිව නාසය ශරීරය මන කියලා මම කිව්වේ ඔන්න ඔය කෑලි හය එකතු වුණා. එහෙනම් පෙර භවයේ මම කිව්වේ එතනත් කෑලි හය එකතු වෙච්චාම එතන කෑලි හයට මම කිව්වා. ඊට ඉස්සෙල්ලා භවයේ මම කිව්වේ ඒ භවයේ එකතු වෙච්ච කෑලි හයට ඒ කාලේ මම කිව්වා. දැන් මේ මම කියන්නේ ඒ දෙකටම නෙමෙයි මෙතන එකතු වෙච්ච කෑලි හයට මේ ශරීරය මම කිය. මතුවට මම කිව්වොත් මතුවට එකතු වූ කෑලි හයක් හැදුනොත් ඒ කෑලි හයට මම කියනවා මතුවට. හයක් හෝ කීයක් හරි එකතු වෙච්ච එක. තව ක්‍රමයකින් කියනවා ස්කන්ධ පහකට බෙදලා. රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියලා. දැන් මොකද කරන්නේ? ස්කන්ධ පහකට බෙදලා වැළවුවා. ওই පහම එකතු කරපුවාම අර කිව්ව මම යන සංඥා මාත්‍රේ එකට තියෙන. ඕක තමයි ක්‍රමී. ඉතින් මෙන්න මේ විදිහට සඤ්ඤා මාත්‍රයකට අත්ත කියනවා මේ බුදුදහම. යම් කිසි කෙනෙක් ඔය සඤ්ඤා මාත්‍රයට අත්ත කියන සත්‍ය යථාර්ථයෙන් තේරුම් අරගත්තා නම් ඔයිට හා අත්තක් මේ ලෝකේ නැහැ කියලා දැක්කනා. ඕක තමයි සඤ්ඤා මාත්‍රයේ මිසක් කවදාවත් අනාදියේ පටන් එනවයි කියන මුලාවක් මිසක් ඒක කවදාවත් හදාගත්ත මුසාව පදයක් නිසා. එහෙම එකක් නෑ කියලා දැක්කම අන්‍යයාට සක්කාය දිට්ඨිය දුරු වීමට මූලාරම්භයේ වැටහීම එනවා. මේක තෝරගන්න සක්කාය දිට්ඨිය කියන්නේ ඔන්න ඕකයි. ඒතර මොකද්ද අනත්ත කිව්වේ? අර කියන මාත්‍රේ නෑ කියන එක එහෙම නෙමෙයි. අපි අනත්ත කිව්වේ අර බමුණෝ කිව්ව පිප්පා පාලදෙන කෙනෙකුත් නෑ මේ මැරෙනහම ඔක්කොම ඉවරයි කියන්නේ. ඒ මෙහෙකටත් නෙමෙයි. එහෙනම් මොකද්ද කිව්වේ? දැන් අපිට ඔන්න අවශ්‍ය දෙන්න ආවා මේ ප්‍රශ්නේ මොකද්ද? ඇස කන දිව නාසය ශරීරය අනත්තයි කියන එක හොයාගන්න. ඔතෙන්ටයි දැන් මේ ආයෙ කොටු කරලා. දැන් අනත්ත බලන හැටි අපි ක්‍රමයක් කිව්වා. අනත්ත කියන එකේ යම් කිසි හොයාගන්න ක්‍රමයක්. මොකද්ද ක්‍රමේ? අනිච්චෝ අද්දෝ අසස්සතෝ විපරිණාම ධම්මෝ. මෙන්න අනත්ත හොයාගන්න කාරණා හතරක් තියෙනවා බුදුදහමේ. මොකද්ද මේ අනිච්චෝ කිව්වේ? ඕක දකින්න ඕනේ. අනත්ත කියන වචනේ අසාර අර්ථයයි අනත්ත කියන්නේ. අසාර බව වටහා ගැනීමට ක්‍රම හතරක් තිබෙනවා ඔය ටිකෙන් දකින්න. ඕකෙදි දකින්න ක්‍රමයක් තියෙනවා විශේෂයෙන්. විපරිණාම ධර්මයේ දකින්න ඕක. අනත්ත හොඳට වැටහෙන්නේ. හැබැයි අනිත් ටිකත් ඔගේ තියෙනවා. අනිච්චෝ තියෙනවා, පොඩි පෙළීමක් තියෙනවා. නැතුව නෙමෙයි. එහෙනම් මේක දැකගත යුතු පිරිසක් ඉන්නවා. මේක හොඳින් තෝරාගෙන ඉන්න ඕන ඉස්සෙල්ලා. එතකොටයි මේ අනත්ත වැටහෙන්නේ. මේ අනිච්ච වැටහෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම අනිච්චානුපස්සනාවෙන් ඊ අය ලෝකේ අසාරයි නැන්න වැඩක් නැහැ නේ කියලා දකිනවා. දුක්ඛානුපස්සනාව වැට අනත්තානුපස්සනාව දැකලා ලෝකේ අසාරත්වයේ දකින්න පිරිසක් ඉන්නවා. මේ තුන් ආකාරයෙන්ම දැක්කහම එක දෙයක් වෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය දකින්නේ කොහොමද? ලෝකී යම් ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් ඇද්ද? අන්න ඒක මුලාවක්, ගණ්ඩහරයක් ඇති දෙයක් නෙමෙයි කියලා දකින්න ඕන. දැකලා වටිනාකම බහැලා යන්න ඕන. අන්නේ වටිනාකම බහැලා ගියහම වටිනාකම බිඳුවට බහින අවස්ථාවක් එනවා. ඊට පස්සේ දකින්න පටන් ගන්නවා වටිනාකමක් නැති දේ පරිහරණය කරන එක දුකක් නේ කියලා. මොකද්ද වටිනාකමක් නැහැ කියලා දකින්නේ? ප්‍රිය ස්වභාවයක් ඇති, මధుර ස්වභාවයක් ඇති යමක් වේ දන්නේ කි. මෙන්න මේකයි දුක්ඛ ආර්ය සත්‍ය. අනිත්‍ය දැක්කත් දකින්න ඕනේ. ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් යමක විද්‍යාමාන වෙනවද? ඒකේ ගණ්ඩ හරියක් නැහැ, මුලාවක් මිසක් කියලා. දුක්ඛම් බයට්ඨේන කිව්වා අර්ථයක් තියෙනවා. බයාර්ථයෙන් දුක දකින්න. ඒකත් විග්‍රහ කරලා දෙන්නම් නැවත වතාවක්. ඒතර උඟක් ලේසි. අන්න එහෙම දැක්කහම දකින්නවා. අනේ මේ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් තියෙනවා කියලා යමක් ගැන අපි කිව්වනම් මොන වටිනාකමක්ද ඒකේ තියෙන්නේ? මුලාවක් මිසක්, මරවුගලක් මිසක් වෙන මොකක්ද? දුකට ඇදලමන වරවුගලක් නේ මෙයා හැදිලා තියෙන්නේ කියලා දකින්නවා. අනත්ත දැක්කහම දකින්නවා. යම් ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් ඇද්ද? දුකට ඇදලමන මරවුගලක් මිසක් වෙන එකක් ඒකේ නෑ කියලා දකින්නවා. මෙන්න මේ ආකාරයෙන් යම් ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් දැකලා මේ ධර්ම තුනේ තුලින් කෝකෙන් හරි මුල් කරගෙන ඒවා දුකට ඇද දමන මර උගුල් කියලා තේරුම් ගත්තා නම් අන්නේ යට චතුරාර්ය සත්‍යයේ, දුක්ඛාර්ය සත්‍යයේ වැටෙන මුල පෑදෙනවා. ඕක අත්‍යවශ්‍යයෙන් දකින්න ඕනේ. දුක්ඛාර්ය සත්‍ය දකින්න නැතුව බෑ නිවන් දකින්න. අත්‍යවශ්‍යයි. දුක්ඛාර්ය සත්‍ය දකින්න ඕනේ ඔතනින්. දැන් ඉතලා මේ ටික තෝරා ගන්නකොට ප්‍රශ්නෙට පිළිතුර එනවා. තාම මම පිළිතුර තවම දුන්නේ නැහැ. ඇසකන දිවනාසය ශරීරය වන ඇතු නැත් නම් ජීවත් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තමයි අහලා තිබුණේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ එයි මෙහෙම කියාගෙන යනකොට. එතන හොඳට තේරෙයි. සද්ධාධික, වීර්යාධික, ප්‍රඥාධික කියන කොටස් තුනක් ලෝකේ ඉන්නවායි කියලා. ඒක ක්‍රමයකින් මේ අනිත්‍ය දුක්ඛ අනත්ත දකින්න හැටි විග්‍රහ කළා. සද්ධාධිකය අනිත්‍ය මුල් කරගෙන, වීරයාධිකය දුක්ඛ මුල් කරගෙන. දුක කියලා කියන්නේ දුකම් බයක් තියෙන කිව්වාර්ථේ. ප්‍රියමනාපදී අසුර කරන් තියෙන බය මුල් කරගෙන. ඒ වගේම ප්‍රඥාධිකය අනත්ත මුල් කරගෙන යන ක්‍රමයක් ඉස්සෙල්ලා කිව්වා. එවදුම ක්‍රමයක් තව තියෙනවා. මේ ලෝක සත්‍යය ඔක්කොම සැරිසරන්න. මේ එක්තිස් තලයක සැරිසරනවා කියලා කියන්නේ. කල්ලං කල්ල විපාකං, සුක්ඛං සුඛ විපාකං, කල්ල සුක්ඛං කල්ල සුඛ විපාකං. මෙන්න මේ කියන්නා වූ ක්‍රමවේද තුනක් යටතේ කරගත්ත කර්ම විපාක අනු. කල්ලං කල්ල විපාකං කියන්නේ දස අකුසල් රහ දස අකුසලේම මුල් කරගෙන හටගන්නා වූ විපාකේ. විශේෂයෙන්ම හටගන්නේ කවුද? නිරේ ඉන්න සත්වයින්ටයි. නේරයික සත්වයෝ කියන්නේ ගිනි අපහා ඉන්න සත්තුන්ට කළු සහ කළු විපාක බල දෙනවා. සිහිතේ සතුට මාත්‍රයක් හටගන්න, සහන මාත්‍රයක් හටගන්න ඉඩක් නැහැ. බැලු බැලු පැත්තේ දුක් ගිනිමයි, හෙලෙනවාමයි. මේ අයට විදර්ශනා බලන් දෙහිම හැකියාවක් නැහැ. ඒව මානසිකත්වයක් ඇති අය නෙමෙයි. ඒ නිසා ඒ අයට විදර්ශනා භාවනාවක් නැහැ. අපායේ ඉන්න අයට. අර අනන්ත දුක් විඳගෙන ඉන්නවා. තව කොටසක් ඉන්නවා. කල්ල සුක්ඛං කල්ල සුඛ විපාකං කිය. කළු සුදු සහ කළු සුදු විපාක. ඒ කියන්නේ මොකක්ද? පින්පව් දෙක එක හිතේ හටගන්නේත් නැහැ. හැබැයි පින වටා පව පරිවාර කරගන්නවා. එහෙම අවස්ථාවක් තියෙනවා. යම් කිසි විනා කරනකොට පින් කරන මොහොතේ පුණ්‍ය චිත්තයට පව වෙන්නේ නැහැ. හැබැයි මේ පුණ්‍ය චිත්තය වටා තිබෙන බාහිර පරිසරය හදාගත්තේ මේ. අවට පරිසරයේ පව් හදා ගන්න. වින දෙපැත්ත. වින කරන්නකොට කළාට පස්සේ කරන්න ඉස්සෙල්ලා. වින කරන වෙලාවේදී දානයක් දෙනවා, දානයක් දෙනවා. බොහොම චිත්ත ප්‍රහාදයේ පෙන්ලාගෙන ඉවෙලෙ දෙනවා. හැබැයි වින කරන් ඉස්සෙල්ලා. ඔන්න මගුලක්ද මේ දානියක් හදාගෙන අතේ තියෙන සල්ලි ටිකක් ඉවරයි. ඔතේ තියෙන සල්ලි ටිකක් ඉවරයි. මොනවා කරන්න හදනවද මන් දන්නේ නැහැ මුන් ටික. ඔහොම ගිය ගිය වෙන වෙන ලැහැත්තිල හැම දෙනවනම් ඒකෙන් වෙන්නේ පව්. දාන්නේ දින්දිසලා චිත්ත ප්‍රසාදේ නැහැ. පව් කරගන්න. දීලා ඉවරලත් ඕම් කර්මය ඉවරයි අන්තම්. මුංගේ බේරෙන්න බෑ. මම අතීත වෙන තුප්ප දෙක තියෙනකන් තමයි දන් දෙන්නයි ඔක්කොම හැදෙන්නේ. දැන් කාපියවක. වෙන වෙන දැවි දැවි තින්. මොකද්ද සිද්ධ වෙන්නේ? දාන්නේ දුන්නාට පස්සේත් පව්. දෙන මොහොතේ ඉනහ වෙලා හොඳින් දුන්නා. ඒ මොහොතේ පින් ටිකක් තියෙනවා. මෙන්න මේ වගේ දේවල් කරනවා. ඒ වගේම උපන්න තැනක ප්‍රවෘත්ති විපාක විඳින්න හේතු වෙන තවත් නොඑක ආකාර පව්කම් කර කර ඉන්නවා. මෙන්න මෙහෙම කෙනෙක් මරණාසන්න මොහොතක නැත්නම් චුත වෙන මොහොතක අර කරපු පින මතක් වුණා නම් එහෙම. ඒ පින මූල් කරගෙන එහෙම උපතක් ආවන. ඒකෙන් මිනිස්සෙක් වෙලා උපදිනවා. හැබැයි පරිවාර කරගත්ත පෞටික වට කරගෙන එනවා. මෙන්න කල්ල සුක්ඛං කල්ල සුක්ඛ විපාකං කියන જાති එකක්. මෙහෙම ආවොත් එහෙම මොකද වෙන්නේ? හැබැයි සමහර වෙලාවට මේ සසරේදී හොඳ ගුණ වඩලා තිබිච්ච අයටත් ඔහොම අවස්ථා එනවා. මේක හිතන්න එපා. සුද්ධායිට කොහොමද එහෙම හිතක් එන්නේ කියලා. තේරුම් ගන්න මිලක්ක 30 කියලා වැද්දෙක් ගැන සඳහන් වෙන අපේ දහම. මේ මිලක්ක 30 වැද්දා කියන්නේ සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම නිවන් දකින්නා නෙමෙයි, කොහේ යන්න හිත තියෙන කෙනෙක්ද, මොන විදිහේ මානසිකත්වයක් තිබුණ කෙනෙක්ද කියලා දැක්ක හැකියි. මේ මිලක්ක 30 කියන්නේ වැද්දා දඩියම් කරලා සත්තු මරාගෙන ඒ මස් විකුණාගෙන ඒ මස්ම නේද මස්ම කකා මෙහෙම ජීවත් වෙච්ච අසත්පුරුෂේ මා හිංසා පීඩා කරන එකේ නොයේ කවත්තාවල සත්තු මරලා මේ විදිහට කනවා කිසිම අනුකම්පාවක් දයාවක් නැහැ. එක් අවස්ථාවක මුව දෙනා මරණ පැටියව හම් වෙච්ච මුව දෙනක් මැරුවා. මුව දෙන මරලා මස් විකුණලා මස් කාලා අර පැටියා පොඩි හින්දා ගෙනහල්ලා වැදගෙන හිටියා ටිකක් ලොකු වෙනකොට මරන. ඒක අවස්ථාවක මොකද කරන්නේ? තාත්තියට කණ්ඩ බලනකොට මස් නැහැ. එදා අර තිබිච්ච පුරුද්ද අත්තන්න බෑ මස් නැතුව කන්න බෑ. තිබිච්ච අසත්පුරුෂකම කොච්චරද කියනවනම් මතක් වුණා අර මුව පැටියා. ගිහිලා දිව ඇදලා අරගෙන දිව කැපුවා. කපලා පුච්චාගෙන ආහාර ගත්තා. දැන් මේ මේ මොන විදිහේ මානසිකත්වයක්ද මේ තියෙන්නේ? මෙන්න මේ අවස්ථාව වෙනකොට මොකද වුනේ? ඒකම පළ දුන්නා කියන දෙයක් නෑ. සසනේ තෝන් තරම් පව් කළ ඇති. ගැළපෙන තැන්ද ගැළපෙන පව් ඇදලා පාප විපාකේ විශාල වතුර පිපාසයක් හටගත්තා. ආපු කර්ම වේගයේ කොච්චර වතුර බිව්වත් කොහෙන් යනවද? දැවෙනවා පිච්චෙනවා. කලගෙඩි තියාගෙන බොනවා. කලගෙඩිය වතුර ඉවරෙනවා හොයන්න බෑ ඉවරෙච්ච වෙලාව. අතුරු දහන් වෙනවා. දැනගත්තා කරන්න දෙයක් නෑ. මරණේ ඒකාන්තයි. අපාගත වෙන ලකුණු පහළ වෙලා. ඒ පාප කර්මයේ වේගය කොච්චර කියනවා වතුර බලපුවාම වතුර වේන්නේ. ලිදේ බැලුව ලිද හිඳිලා. මෙහෙම වෙනවා. තරු පෙරණි ඔන්න ඔය වෙලාවේ. හැබැයි මේ මිලක තිස්ස වැද්දා දඩේමි යන ගමන් පොඩි වැඩකුත් කළා. කැලේ අරන්නේක් තියෙනවා. විසුණු වහන්සේලා වැඩ ඉන්න තැන. ওই ස්ථානේ දන්නවා. වතුර තිබහ වුණාම එහෙම ගිහිල්ලා ඒ ස්ථානේ දිනවා දිය මැස්සක වතුර තියලා කලගිඩි හතක්. ඒ වැන්නුත් වතුර බොනවා. මේ මෙහෙම හිටියත් එහෙමත් කරලා ඉන්නවා. අර හාමුදුරුවෝ අවවාද කරලාට ගානකටවත් ගන්නේ නැහැ. හැබැයි මතක් වුණා අන්තිමට වෙන නම් පිහිටක් නැහැ. ඒකව පිහිට එච්චරයි. බාගිට පිච්චි පිච්චි උගුර කඩේ වේලෙමි. දුවලා දුවලා ගිහ බැලුවා වතුර බොන. කලගෙඩි එහෙකවත් වතුර නැහැ. අර වික්ෂූන් වහන්සේලාට කෑ ගහන්න පටන් ගත්තා වත් පිළිවෙත් පුරනවා කියලා. උන්වහන්සේලා මොකද කරන්නේ? වතුර කඳුලක් නැහැ කලගෙඩියක කිය. මේ කෑ ගහන එක නා බලන්න අර එතන ඊට ස්වාමීන් වහන්සේ නමක් එළියට ඇවිදලා බලනකොට මේ වැද්දා කෑ ගහනවා වතුර නැතුව කිය. කලගෙඩි බලනකොට කඩ මට්ටමට වතුර පුරවලා වැද්දාට පේන්නේ අර කර්ම ශක්තිය හැටි. ඉතින් අර වික්ෂූන් වහන්සේ කියනවා මේ වතුර තියෙන්නේ නෑ කියන්නේ මොකද? තියෙනවා මට අරන් පෙන්නන්න. උන්වහන්සේ අටින් දුන්නහම තියෙනවා. එතකොට බොනවා. කොච්චර බිවත් පිපාසය ඇරෙන්නේ. පස්සේ උන්වහන්සේ මොකද කරන්නේ? තමන්ට පාපී විපාකේ ළඟා වෙලා තියෙන හැටි, අපාගත වෙන්න මාර්ගයේ පෑදිලා තියෙන හැටි පෙන්නකොට වැද්දා හොඳටම බය වුණා. අනේ ස්වාමීනි මාව බේරගන්න කියන ඕන දෙයක් කරන්න ඕන පොරොන්දුවක් වෙන්න. එහෙනම් දැන් පොරොන්දු වෙන්න. මින් පසුව ප්‍රාණඝාතය සත්ත්ව හිංසාවක් කවදාවත් කරන්නේ නැහැ කියලා මේ ශික්ෂාපදයේ සමාදන් වෙන්න කියලා. පාණාතිපාතා වේරවණි ශික්ෂාපදයේ සමාදන් කෙරේ. සමාදන් කරනකොට අර පිපාසය සංසිඳුණා. තමම්ම අත්දැකීමක් ලැබුවා. මේ දහම කොච්චර ශ්‍රේෂ්ඨද? මං කලේ මොනතරම් අපරාධයක්. අනේ ස්වාමීනි මට මෙහෙම මහණෙම වෙන්න ඕන. මං ආයෙ ගෙදර යන්නේ නැහැ. මං ඒ පව්කම් කරන්නේ නැහැ. බාන ඇති වෙන වෙනසක හැටි. ඒ පාර දැනු දුන්නා. එහෙම බෑ ගිහිල්ලා කියලා කරලා ඉන්න ඕන ගෙවල් වල දැනුම් දීලා. ඒ වික්‍රම ඇවිදලා හරන් දැනුම් දීලා ඔක්කොම කරලා මං ආයෙත් එන්නේ නැහැ. මං පැවිදි වෙනවා කියලා. මේ අසත්පුරුෂයාමනේ පැවිදිවද මේ පව්කාරය කියලා කවුරුවක් ගණන් ගත්තේ නැහැ. නමුත් ඇවිදලා හිටන් පැවිදි වෙලා අංශු මාත්‍රවත් හිංගියක් හිංසාවක් නොකර හත් දවසක් හිටියා. හත්වෙනි දවසේ ස්වභාවයෙන්ම මරණය ලඟුණා. දැන් අපාය පේනවාද කියලා බුදුන් වහන්සේලා අහනකොට අපාය නෙමෙයි මම කාම ලෝකෙ තික්මෙව්වා. නැවත කාම ලෝකෙ උපදින්න සැරලත් එහා ගියා කියලා පෙන්නුවා. අනාගාමී ඵලයටපත් වුණා. අනාගාමී ඵලයටපත් වෙලා මැරිලා බබලෝට ගියා. සුද්ධාවාසගත වූ. දැන් මේක හොඳ කතාවක්. එහෙනම් අන්නේ අයටත් හේතු වාසනාවක් තියෙනවා. ඔහොම කර්ම විපාකයේ කිව්ව උපන් අයට නිවන් අවබෝධ කරන්න තියෙන අය ඉන්නවා හේතු වාසනාව. ওই තරම් දරුණු පුද්දලින් ඉඳ තිබුණා නම් අද ඉන්නේ නැහැ. ඔච්චර දරුණුකම් කරන්නේ නැහැ. එහෙනම් අන්නේ වගේ හිටපු අයටත් කවදා හරි මේ දහම අවබෝධයක් ආවන. අදාදම මම නිවන් අවබෝධ කරගන්න ඕනේ කියලා ආරි මාර්ගයේ පිහිටියොත් අදත් හේතු වාසනා තියෙනවා. හැබැයි එක දෙයක් වෙනවා. අර කරගත කර්ම විපාක රැය දවල් දෙකේ දුක්ඛිත භාවයන්ගෙන දෙනවා. අවදාවා සැනසille කණ්ඩ දෙයක් නැහැ, ඉන්න තැනක් නැහැ, ලෙඩ බෙහෙතක් නැහැ, වස්ත්‍රයක් නැහැ, ඇනුම් බැනුම් නැතුව ඉන්න තැනක් නැහැ, නිින්දා අපාක ලබන්න වෙනවා. බැලු බැලු පැත්තෙන් දුක් කරදර එනවා. හැබැයි ආවට ඔළුවක් මොලයක් නුවණකුත් තියෙනවා. මෙන්න මෙහෙමයි ඉන්නවා. මෙන්න මෙහෙමයි ලෝකේ පෙළෙන පැත්ත හොඳට දන්නවා. පෙළෙන එක අධ්‍යක්ීමේ ලබනවා. අනේ මේ ලෝකේ පෙළීම් සහිතයි. මෙන්න මේක දකින්න. ඇහැ පෙළෙනවා. බලන බලන පැත්තෙන් ඇහැට පේන්නේ අනිෂ්ට අප්‍රිය අරමුණු. කන පෙළෙනවා. ඇනුම් බැනුමයි අහන්න හම්බ වෙන්නේ. නාහේ පෙළෙනවා. දුර්ගන්ධයමයි ගන්න හම්බ වෙන්නේ බොහෝ කොට. දිව පෙළෙනවා. බලකින්නේමයි ඉඳ වෙලා තියෙන්නේ. කය පෙළෙනවා. දුප්පහසමයි ලවෙන්න වෙලා තියෙන්නේ. හිතත් පෙළෙනවා. ඔය එකෙමයි පෙලි පෙලි ඉන්නේ. මෙන්න මේට කියනවා අට්ටි යති. එයා සියලු සංකාර දකින්න අට්ටි යති කියලා. කතව ආචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ඉදානන්ද බිකු සබ්බ සංකාරේහි අට්ටි යති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. මෙන්න බුදුරජාණන් වහන්සේ අනිච්ච දේශනා කළේ. අට්ටි යති පෙලෙනෝ. හරායති පෙළිනේවා පස්සේ යන්නේ ලැජ්ජා වෙන්න එපා. දිගුච්චති මල මුත්‍ර ගොඩවල් වැනි පිළිකුල් දේවල් පස්සේ යන්නේ මොකද පෙලි පෙලි. මෙන්න මේ අදහස එන්න ඕන. අනිත්‍ය සංඥාව. මෙන්න මේ සංඥාව ගන්න හරි ලේසි. අර හැමතැනම පෙළිලා පෙළිලා අධ්‍යක්ෂීම් තියන අය. අන්න එහෙමයිද මේ අට්ටි යටි කියන්නේ නැත්නම් පෙළෙන ලක්ෂණය මුල් කරගෙන අනිත්‍ය මුල් කරගෙන අනිත්‍යානුපස්සනාව බලන්න පුළුවන්. හොඳට වැඩෙනවා. අන්න ඒක කොටසක්. තවත් කොටසක් ඉන්නවා. ඔය කල්ලසුක්ඛං කල්ලසුක්ඛ විපාකං කියන එකේ. සුදු විපාක කිනියා වැඩිමයි. නිතරම කරන්නේ පින් වැඩ. දානි දෙනකොටත් පින් කරනවා. දෙන්න ඉස්සෙල්ලා චිත්ත ප්‍රසාදයේ තියෙනවා. දුන්නාට පස්සේ චිත්ත ප්‍රසාදයේ තියෙනවා. හැබැයි තැනි තැන පුංචි පුංචි පළුද්දක් තියෙනවා. ඒක කළුම තමයි ඉතින් පොඩි පළුද්දක් වුණත් කාට හරි ඩොක්කක් ඇන්නත් බැන්නත් ඒකත් පවෝ. දානි හදන්නේ ඔහොමද බොල? යහිරා කාට හරි බයිනවා. හැබැයි බයින එක වවුමයි. හොඳ වැඩ කරනත් වාර ගන්න බයින්න හොඳ නැහැ. අන්න එහෙම පොඩි පොඩි එවත් කල්ලසුක්ක තමයි වැටෙන්නේ. කළු සුදු දෙක මිශ්‍රයි. හැබැයි අන්න එහෙම පිනකින් උපන් කෙනෙක් හිටියෝ. හැම සම්පත්තියක්ම ගලා එනවා. පළවෙනි පෙරේ දෙවෙනි පෙරේ ඉන්න ලෝකෙන් යම්මයි ඉන්නවනම් අන්න ඒවත්. නිරෝගීකමක් තියෙනවා. ධන සම්පත් ලාභ ජයග්‍රහණ ඔක්කොමත් එනවා. සුඛෝපභෝගී යාන වාහන හැමදේමක් ලැබෙනවා. ඔන්නෝම අයට තියෙනවා එක භාවනාවක්. පෙළෙන හැටි කිව්වට තේරුම් ගන්න අමාරුයි. අනේ මේ ජීවිත පෙළෙනවන්නේ ඇහැ පෙළෙනවන්නේ කියන්නේ කොහොමද? බැලුව බැලුව තැන කජ්ජ කුමාරවරු වගේ ඉන්න ඇරේ ලක්ෂණ දේවල් පේන. මිහිරි සුවඳමයි ඉන්නේ. හොඳ නාදමයි අහන්නේ. හොඳ ආහාරමයි රස විඳින්නේ. හොඳ සුවපහ තමයි කායයට ලැබෙන්නේ. මනසට එච්චර දුකක් දැනෙන්නේ නැහැ. මෙන්න මෙහෙම පිරිසක් ඉන්නවා. මේ පිරිසට පෙරෙන හැටි කිව්වට අනිත්‍ය කිව්වට නිවන් දකින්න මුල් කරගන්න අමාරු. මෙන්න මේ යටි තියෙන දුක්ඛානුපස්සනාව. දුක්ඛානුපස්සනාව කිව්වේ දුක ගැන මෙනෙහි කරනවා කියන එක නෙමෙයි. දුක්ඛම් බයට්ටේන කිව්වේ ඒකයි. මොකද්ද මේ බය? තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බය. මේගොල්ලන්ට හරියට තණ්හාව නැගෙන. මොකද පියමනාප දේවල් වලට තණ්හා හිතෙනවා. යන් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජේ දෙත නිවිසමානා නිවිස. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද ඒ තෘෂ්ණාව එහි උපදිනවා එහි පවතිනවා. මෙන්න තෘෂ්ණාවේ හැටි. දැන් තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බය. තණ්හාව සෝකේට බයට හේතු වෙනවා. එන බය සමාන දුකක් නැහැ කියලා දේශනා කරා. එතකොට බය සමාන දුකක් නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙන්න මේ නිසා යම් දුකක් ඇද්ද බය නිසා. මෙන්න මේකෙන් පෙරෙන්න පටන් ගන්නවා. කොහොමද? ඊය කල්පනා කරලා බලන්න පටන් ගත්තෝ. අනේ මෙච්චර සම්පත් තියෙන මට මොනවැන්ද බය? මට හොර බය තියෙනවා. ඒ ගැන කල්පනා නොකර ඉන්නකොට තේරෙන්නේ. හතුරන්ගෙන් විවිධ බය එනවා. කොයි මොහොතේ හොර හතුරන්ට ගෝචර වෙයි දන්නේ නැහැ. ළමයා ඉස්කෝලේ යවන්නේ කොහොමද? ගෙදරින් දොට්ට යවන්නේ කොහොමද? ඒක අරගෙන ගිහිල්ලා හංගලා මගේ වන්දි ඉල්ලන්න පුළුවා. එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? නොදී පුළුවන්ද මගේ පොඩි කිරිකරි දරුවා? තත්තරන් පැටි අරන් ගියොත් එහෙම අනේ මගේ සේ සත දීලා හරි බේර ගන්න. මෙහෙම යගී වෙනවා. යවන්න නම් එපා දොට්ට. එළියට බහින්න එපා. අනේ පුතේ කොහොමත් යන්න එපා තනියේ. මේ පොඩි ගැහිල්ලක් නෙමෙයි තියෙන්නේ අතට. එකක් විතරක් නෙමෙයි තව කීයක් ඒවා තියෙනවද? ඇයි තාප්ප බැඳලා වට කරලා මහා ගේට්ටු දාලා ඉබ්බෝ දාලා බල්ලෝ හදලා මොකද්ද මේ කරන්නේ? කෑ පොල් බැට්ටක් වැන්නොත් වහලට උඩ විසිරලා හැරෙනවා. ඇයි? බයක් එනවා. සම්පත් කලාගෙන යන්න හොරුවාවක් දාන්නේ. තත්ත්වය වැඩි වෙලා ගිහිල්ලා ඇමති නැති ඇමති ජනාධිපති යනකොට මොකද වෙන්නේ? වැසිකිළියට යන්න ඉස්සෙල්ලා එකෙනෙක් යවලා බලන්න එනවා. වැසිකිළිය කවුද ඉන්නේ කියලා බලලවරි. ගේ ඇතුලේ තියෙන වැසිකිළියට තනියෙන් යන්න බය වෙන අවස්ථාවක් එනවා. බය සමාන දුකක් නැහැ. නමුත් ආස්වාදයට බැරිලා ආස්වාදය ගැන හිතන්න පටන් ගත්තාම මේ යථාර්ථය තේරෙන්නේ. එදා බුදුරන් වහන්සේ දේශනා කළේ ආදීනව ආදීනව හැටියට බලන්න පුරුදු වෙන්න. ආදීනව හංගගෙන ඉන්න එපා. එතකොටයි යථාර්ථය පේන්නේ. ලෝක සත්‍යයට එහෙම බලලා පුරුද්දක් නැහැ. ආස්වාදයට මත් වෙලා ආස්වාදය බලලා පුරුද්දයි තියෙන්නේ. මෙන්න මෙහෙම වුණාම ඇත්ත තෝරාගන්න බැරුව යනවා. එදා ඇත්ත ඇති ආකාරයෙන් දකින්න නම් ඔය ආදීනව බලන්න පුරුදු වෙනවා. අනිත් දකින්නවා මේවා මේ බය මහ දුකක් නේ. මේව දුක් විඳින්න මේවා හැකලා ඉන්න මට මොනවද ලැබෙන්නේ? දැන සීල වෙනුවට බයක් නම් මම විඳිනවා. මෙන්න මේක දකින්න පුරුදුනහම කියනවා දුක්ඛානුපස්සනාව. අන්නේ අයට දුක්ඛානුපස්සනාව. තව කොටසක් ඉන්නවා. සුක්ඛං සුඛ විපාකං. ඊටාම පිරිසිදු. කුසල ධම්ම කරපු අය. අලෝභ අදී සමෝහ මුල් කරගෙන සෝමනස සහගත ඥාන සම්පවිත උත්කෘෂ්ඨ කියන ඉහළම හිත් වලින් පින් දහම් කරපු අය. සතරේත් බොහොම යහපත් ගුණ ධර්ම වඩපු අය. භාවනානි යෝගීව හිටපු අය. මේ වගේ පුරුදු කරපු අය කොටසක් බඹලෝ ඉන්නවා. කාම ලෝකේ දැහැමින් හිටපු කාම සංකාරී ඉක්මෙව්වේ නැති අය දෙව්ලොව ඉන්නවා. මනුෂ්‍ය ලෝකේ තින්න පුළුවන් ඒ වගේ ගුණ ධර්ම ඇති හොඳ ඥානවත් අය. මෙන්න මේ අයට අර වගේ කරදර ඉන්නවත් අඩුයි. හොර හතුරු කරදරත් අඩුයි. දෙවියන්ට නම් බ්‍රහ්මීට නම් හොරකම් කරන්න බෑ ඒගොල්ලගේ සම්පත්. පුණ්‍ය සම්පත්. හොර හතුරු බියකුත් නැහැ. කරදරයක් දැයින්නෙත් නැහැ. ඒ සැප සම්පත්මයි හැමිරීම එන්නේ. අනිත් අප්‍රිය අරමුණ කාපු කාලයක් මතක නැහැ ඉන්ද්‍රියකට. ඉතාම අලෝභ නිසා සම්පත් කිලිබඳ තිබුණත් එකයි මට නැතත් එකයි. මම ඕවා පස්සේ ඇවිල්ලා නැහැ. මේ මේවැ නිදහස් වෙච්ච අය. ඕන තරම් දෙනුත් දන් දෙනවා. පින් දහම් කරනවා. ඇති බැටි අයට දෙනවා. මගේ හොරකම් කරන්න දෙයක් නැහැ. මම ඕන තරම් දෙනවා. මට හේතු ආසලා තියෙන නිසා ලැබෙනවා. ලැබුණාට මම තියාගන්නේම නැහැ. මට වැඩකුත් නැහැ තියාගෙ. මට මගේ හතුර මොකද්ද? මේවැන් දන් දෙන්නේ. අර අනේ පිට සිටුමා වාගේ මෙහෙම හිතරයි ඉන්න. මෙන්න මේ වගේ අය ඉන්නකොට මොකද කරන්නේ? ඒ අයට අර සම්පත් ඔක්කොම තියෙනවා. දැන් ඒ අය බයෙන් පෙළෙන්නේ නැහැ. දුක් කරදර වලින් පෙළෙනවත් අඩුයි. නැතුව නෙමෙයි. දෙවෙනි ඒවා ඔක්කොම. අන්නේ අයට තියෙනවා භාවනාව. මොකද්ද? මේ කොච්චර සැප සම්පත් තිබුණත් මේවා කවදාවත් යහපතක් කරන දෙනේවා නෙමෙයි. මොකද්ද වෙන්නේ? මේ ජීවිතයේ උපතේ පටන්ගෙන විනාශයේ හේවත් මරණයට පරිණාම වෙනවා නේද මොහොතක් ගන්න. අත්තරන අත්තරන මොහොතක් තිබුණා නම් නැවත කවදාවත් ආපහු ඇදින් නෑ නේද ඒක. ගෙවුණා ගෙවුණාම නේද. එන යම් සම්පත්තියක් මගේ කිව්වනම් මේක අයිතිකාරය මම කිව්වනම් මේක වචනයකට සීමා වෙවි මම මොහොතක් ගන්න කියන මොහොතේ යන්නේ කොහරද මරණීය කරා ජීවිතේ ගමන් කරන මොහොතක්වත් ස්ථිරව ඒකාකාරව නොනැවති මරණීය කරා යන්නා වූ මේ ජීවිතයේ තුල මොනවා මම කරන්න කිව්වට මම වෙනවද මොනවා මගේ කිව්වට මගේ වෙනවද කිසිම හිමිකමක් අයිතියක් නැතුව ගෙවිලා යන ඒවා මිසක් අවසානයේ බලනකොට මම කිව්වේවත් ඇත්තද මගේ කිව්වේවත් ඇත්තද මේ කයත් ඇත්තද ඔක්කොම විනාශ වුණා කෙලවර වුණා එහෙනම් මේ සම්පත් කියන්නේ මේ විපාක කියන්නේ පුණ්‍ය විපාක කියන්නේ මෙන්න මෙහෙම දෙයක් නේද එහෙනම් මේ ඇහැ කියන්නේ මොකද්ද පුණ්‍ය විපාකයට හොඳට හටගත්තත් මේක මරණය කරා යන එකක් හටගත්තා මොහොතක් ගානේ මේ ඇහැ මරණය කරා ගිහින් මරණය කෙලවර වෙනවා මරණය කරා යන කණක් මේ හටගත්තේ හොඳට ඇහුණත් මේක අවසානයේ ගිහිලා ගිහිලා මරණය කෙලවර වෙනවා මරණය කරාම යනවා මොහොතක් ගාන එහෙනම් උපන්දිනේ නෙමෙයි මේ අපි සමරන්නේ මැරෙන්න ලංවන්නේ දිනේ කියලා දකින්න ඕනේ. නමුත් අපි අනිත් පැත්තයි හිතන්නේ. මාර්යාගේ පැත්තෙන් බැලුවොත් උපන්දිනේ සමරනවා. බුදුරයන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව බැලුවොත් මැරෙන්න අවුරුද්දක් ලඟ වෙච්ච දිනේ සමරනවා. සමරන්න බෑ මරණ්ඩයි වෙන්නේ එතකොට. කයන්නහක් කරඩ වෙනවා. යථාර්ථය දැක්කොත්. අවුරුද්දක් අවුරුද්දකින් මරුණා. සැමරුවා නෙමෙයි. ඊළඟ අවුරුද්දේ උපන්දිනේ කියන්නේ. තව අවුරුද්දක් මාලා. මෙන්න මෙහෙම බලන්න පුරුදු වෙනවා මෙන්න මේ ක්‍රමයට බලන්න පුරුදු වෙනට මොකද වෙන්නේ මොහොතක් ගානේ අත්හැරලා මිදිලා ගෙවිලා ගියා විපරිණාමයටත් විනාශයට පරිණාම වුණා විපරිණාම දුක්ඛය කිව්වේ ඒකයි ඉතුරු වෙච්ච දෙයක් නැහැ සම්පත් වල ඊයේ මම කිව්වේ වට ආයිසරයක් අද මට ඊයේ මම කිව්වේ වා ඊයේ වරුණා මිසක් තව දවසක් ඉන්නේ නැහැ ඒවට මම කියන ඒ වත්තුවත් ඊයේ දවසින් පරණ වුණා. හයත් ඊයේ දවසකින් දවසක් පරණ වුණා. ඊයේ මම කිව්වේ කෙනා නෙමෙයි අද මම කියන්නේ. මෙන්න මේ ආකාරයෙන් බලාගෙන යනකොට පේනවා අසාරත්වයෙන් කෙලවර වෙන්නා වූ සම්පත්තිය මොන හරයක්ද. මෙන්න මේක දකින්න. දැක්කට පස්සේ මොකද පහළ වෙන්නේ? අසාරව මේ ඇහැ අරගෙන අසාරව කනක් අරගෙන අසාරව නාසය දිවක් අයක් අරගෙන ඒවා ගැන හිතන අසාරව මලක් අරගෙන මම මේ ලෝකේ මොන සම්පත්තිය පස්සේ යන්නේ මොනවට චන්දරාගෙන් ඇලෙන්නද මොනවට මේ ලෝකේ බැඳෙන්නද උපන්නමව මරණය දක්වා යන්නේක වලක් ගන්න බෑ යනවාම ඔය ගියා මරණය කෙලවර වෙයි එබඳු මම මොනවට මේ ලෝකේ ආස්වාද වශයෙන් මැදිලා අල්ලගන්න අල්ලන්න පුළුවන් දේ මොකක්ද හරිය මොකක්ද එහෙම දකිනකොට අසාරවන්නා වූ ලෝකය තුළ අත්හැරීම නොවැළම විදීම හැර වෙන මොනවා ගන්නද කියලා අදහසක් එනවා මෙන්න මේ අදහතාවන දුක්ඛාර සත්‍ය දකිනවා යමක් මම මගේ කියා එක හිතන්න ගියා නිකම් බොරුවට පෙරෙන මාත්‍රියක් එනවා මිසක් වෙන මොකද ඔකෙන් එන්නේ මම මේවා මගේ කියලා මාන්නයක් අටව ගත්තා නම් ඒකෙනු මට ඉන්නේ පහරක් වදිනවා මිසක් අනික ඒක ඒ ගරුකලේ නැත්නම් මට දැවිල්ලක් එනවා මිසක් වෙන මොකද්ද ඒ මට නම්බුව දීලා කතා කරනකොට මට 1000ක් එනවා මිසක් වෙන මොකද්ද ඒ මොකක් නිසාද මම මේවා වටිනවයි කියලා හිතාගෙන වටිනා කෙනෙක් කියලා හිතා ඉන්නේ හින්දානේ මට මෙහෙවි ඔන්න ඔය ටික අත්හැරලා යන එන අත්හැරලා යනකොට මොකද වෙන්නේ ඔය තුලින් එයා දකිනවා අසාර ලෝකයේ මොන වල්ලන්නද අත්තරීම හැර නොවැල්ම හැර විදීම හැර වෙන කරන්න දෙයක් නැහැ. ඕම ඔක දැක්කම මොකද වෙන්නේ? යෝ තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුක්තිය අනාලේ. යම්තේ මේ තණ්හාවේ අත්තරීමක් නොවැල්මක් විදීමක් ඇද්ද? මේ කියන්නා වූ චාගෝ ත්‍යාග කිරීමක් නැනා අත්තර දෙමිල්ලක් පටිනිසග්ගෝ මේ පිළි නොගැනීමක් ඇද්ද? මුක්ති මේ මිදීමක් ඇද්ද? අනාලේ මේක නොවැල්මක් ඇද්ද? මෙන්න මේකෙන කිනා දුක නිරෝධය යමෙකුට නිරෝධයේ ප්‍රත්‍යක්ෂ කිරීම මේ ආකාරයෙන් තේරුම් ගියා නම් ඔහු දකිනවා මම මේ ඇසුරු කරගෙන හිටපු ඇසකන දිවනාසී ශරීරයේ දුක්බොඩක් විසක් වෙන මොකද්ද මේ ටික පිළිනවම තමයි කොහොමත් අන්න මුල් කරගත්තාම අසාරත්වයේ දැක්කට පස්සේ චන්දරාගේ දුර වෙනකොට ඇත්ත පේන්න පටන් ගන්නවා ඒ තුරු ටිකත් අනත්ත මුල් කරගෙන අනිත්‍ය දකිනවා කොහොමද දැන් නම් තේරෙනවා මේ ඇස කියන එක කොච්චර හරි පෙළෙන එක. කන දිව නාසය ශරීරය පෝෂණය කරන්න ඕනේ, හදන්න ඕනේ, වඩන්න ඕනේ. මේ ඉවන්නේ ජරාවමයි කුණු ගොඩවල්මයි. හැම එකක් ගානේ පිළිනේ වහ කර කර සුද්ධ කර කර ඉන්න කොච්චර හොඳයි කිව්වත්. කවුරු මට නොගැහුවත් මගේ ඇහැ කුණු කරලාම දෙනවා. කවුරු මට කන්ට ගැහුවේ නැතුවට කණින් එනවා කුණු. කවුරුවත් මගේ නාහෙට හැරෑල්ලුවේ නැතුවට ආයේ උරු ජරාව එනවා. කවුරුවත් මට බැන්නේත් නෑ මගේ කටට මොනවද දැම්මෙත් නෑ. හැබැයි කට උදේට කුණු කඳ ගහනවා. ඒවයි නෝ. කෙත්තික පැහෙනවා, දත් ටික හැලෙනවා, ඇඟ රැලි වැටෙනවා, ඔක්කොම එනවා. මෙන්න මේ ආකාරයෙන් දකින්නවා එකින් එකට ඇති වෙන ස්වභාවය. මෙන්න මෙහෙම දකින්නකොට මොකද වෙන්නේ? අනේ මේ ලෝකේ පෙළෙන වස්තු නේද මේ ඇසකල දිවනාසී ශරීරය කියන්නේ. මේ ටික ඇසුරු කරන මන මොකද පෙළෙන්නේ නැත්? මේ ටිකම පෙළෙනවා. එහෙනම් මේ පෙළෙන එක මහා භයානකයි. පෙළෙන එකක් දුකක්. මේ පිළිපිලි මොනවද හොයන්නේ? මොන හරයක් ඇසුරු කරන්නද? මෙන්න මේ අදහස එනකොට මොකද වෙන්නේ? චන්දරාගේ එන්නේ එන්නේ බිඳුවර බහිනවා. ඒවර තියෙන ආශාව බිඳුවර බහිනවා. මොකද කරන්නේ? කබාවා කියලා හොදන්න නැතුව ඉන්නේ. මොන හොදනවා? මොනවා කරන්නද? නාන්ඩෝලේට නා ගන්නවා. කෑම කණ්ඩෝලේට කනෝ. රස්සාවක් කරන්න උනා ඉතින් කරන්න ඕනේ. බඩිකින් ඉඳ බෑනේ. ඒවත් පිළිනේවානේ. කොච්චර සම්පත් තිබුණා කිව්වා බඩිගින්න පිපාසය පිළිනේක නවත්තන්න බෑ. ඒව අනිච්ච පිළිනේය. ඒව හම්බ කරන්න ඕනේ. ඒක සංඛාර දුක්ඛය. ගොඩනගන්න ඕනේ. ගොඩනගනකොට තමන්ට අවශ්‍ය දේ ගොඩනගනවා නම් යම් කිසි පුණ්‍ය සම්පත්තියක් හරි තියෙනවා නම් ගොඩනගනවා ඒක මුල් කරගෙන. සංඛාර දුක්ඛය තමයි දුකෙහි දුක්ඛය කිව්වේ. දුක පිළිබඳ දුක්ඛය සංඛාර දුක්ඛය. ගොඩනගන්න ඕනේ. එතන මොකද කියන්නේ? ගොඩනගෙන ඒවා ඔක්කොම හදලා හදලා තිබ්බක ජරාවට මරණයටපත් වෙනවා විපරිණාම දුක්ඛේ. එහෙනම් දුක් තුනකින් හැම කෙනාම ওই විදිහට පෙළෙනවා. මෙන්න මේ ආකාරයෙන් පෙළෙනවා දැක්කහම ඇස අනත්තයි. රූපයත් අනත්තයි. කනත් අනත්තයි. ශබ්දත් අනත්තයි. නාසයත් අනත්තයි. ගන්ධයත් අනත්තයි. දිවත් අනත්තයි. සසයත් අනත්තයි, කයත් අනත්තයි, කොට්ටබ්බියත් අනත්තයි, මනත් අනත්තයි, ධම්මත් අනත්තයි. අනත්ත කිව්වේ මොකද? අල්ලන්න එකක් වටිනා දෙයක් ඕකේ නැහැ. මොකද අල්ලා ගන්න තියෙන්නේ? අල්ලන්න පුළුවන් මොකද්ද? බැරි එකක් කරන්න හදාද දුක් විඳින්නේ මොකටද? ඉතින් මෙහෙ මේව අරගෙන කොහේ හිටියත් අනන්ත සංසාරේ ආවත් අනත්ත ගොඩවල් පස්සේ ආවා මිසක් වෙන මොකද කළේ? දැන් ඉදිරියට ගිහිලා කොහේ හරි උපදින්න ගියත් අනත් ගොඩක්ම පහල වෙන නිසා වෙන මොකද පහල වෙන්නේ? අත්ත දෙයක් පහල වෙන්නේ නැහැ ලෝකෙ කොතනකව කාටවත්. එහෙනම් මේ ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධය අසාර මුලාවක් විතරක් වෙන මොකද්ද තියෙන්නේ කියලා අයින්කොට ප්‍රඥාවක් වැඩෙනවා. මෙන්න මේ ප්‍රඥාව තුළින් දකිනවා අසාර ලෝකෙක මොනව හොයන්නද, මොනව අල්ලන්නද, මොන වැදගත්කමක්. අතහැරින් වැලි මිදී ගියා නම් මොකද වෙන්නේ? චන්දරාගේ නැති වෙලා ගියා. චන්දරාගේ නැති වුණා කියන්නේ කය නැති වුණා නෙමෙයි. බඩිකිනි එහෙම වෙනවා. විපාසය එහෙම හැදෙනවා. චන්දරාගේ නැති වුණා. ඒවට ප්‍රතිකර්ම කරන්න ඕන. රස්සාවක් කරන්න ඕන. මොනවා කරන්නද? මේ කය අනාතයි. අනාත කය පෝෂණය වෙන්න බැහැ තනියෙන්. ඉන්නකම් මේකට සැකවර්ණ දෙන්නත් ඕනේ. උයාගෙන කණ්ඩායි රස්සාව කරන්නයි දෙක තුනක් කරන්නත් බැහැ. මොකද කරන්නේ? ඉතින් භාර්යාව උයලා දෙනවා. භාර්යාවත් මම පෝෂණය කරන්න ඕන. ඉතින් දරුවන්ගේ කටයුතු කරලා දෙන්න ඕන. හැමදේම කරලා දෙන්න ඕන. පුතන්න කාලේ දරුවා හදාගත්තා නම් දැන් ඉතින් මෙහෙම කාලයක් මම ඒ කාලේ දන්නවා නම් මම ওই දත්තේ බහිනවා. දැන් මොනවා කරන්නද? මගේ යුතුයකන් ටික ඉටු කරලා වැරෙනකන් ඉන්නවා. තවත් දුරට නම් මගේ හිත තව භවයකට මම තියන්නේ නැහැ. තියන්න මට ඇති දෙයක් නැහැ කියලා හරියට නැහැ කියලා දැක්කහ. අඩු තරමින් අනාගාමී ඵලෙ ලවාගෙන කෙලවර වෙන්න පුළුවන්. ඒක හරි හත්යෙන් කෙලවර කරන්න පුළුවන්. ඉතින් දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඇතකන දිවනාසී ශාරීරිය මනතිර අනත්ත දැක්කහම ජීවත් වෙන්න එක ප්‍රශ්නයක්ද? ජීවත් නොවී මොනවා කරන්නේ? මැරෙන්නේ වහගොල්ලේ. ඉතින් තේරුම් ගන්න ඕන. එතකොට ප්‍රශ්නේ විතරයි. යථාර්ථයේ තෝරාගෙන චන්දරාගෙන් තොරව ජීවිතය ගත කරනවා. අවසාන මොහොත නිදහසේ අවසාන වෙනකොට චන්දරාගය කියන්නේ මොකද්ද? උපාදානිය. උපාදාන නිරෝධන භව නිරෝධයි. භව නිරෝධන කර්ම භවයත් නෑ. උපත්ති භවයට යන උපත්ති භව නිරෝධයි. භව නිරෝධන ජාති නිරෝධයි. මේ අවසාන ජාතියයි. මින්මතු ජාතියක් හටගන්නේ නැහැ. ඉවරව කරා නම් අරිහත්යෙන් කෙලවර ඉන්නේ කොහොමයි? පොඩ්ඩක් හරි ඉතුරුලා මොකද වෙන්නේ? ජීවත් වීමේ ආසාව විතරක් තිබුණා නම් කාම ලෝකේ චන්දසාගේ අත්හැරලා හිටියානම් සුද්ධ ආවාසගත වෙලා බ්‍රහ්මයේ කියලා ඊ කෙලවර කෙරෙතියට යනවා. එතනින් අනාගාමි බ්‍රහ්මයේ කියලා සසර එයින් එහාට යන්නේ නැහැ. යාවසාර අත්බැව වෙනවා එතන. මේ ආකාරයෙන් හෝ කෙලවර වෙනවා. එහෙනම් ඕක තමයි ක්‍රමය. ඉතින් මේ නිසා ජීවත් වීමේ ප්‍රශ්නයක් ගන්න එපා. අනත්ත හොඳට වෙනහි කියලා තේරුම් ගන්න.